මීළඟට ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
I thank you honorable presiding member. I wish to speak with regards to both ministries, but initial comments with regards to the Ministry of Labor and Foreign Employment, particularly the honorable Jagat Pushpakumara in a reply to a government member from Batticlo, a Tamil member of parliament from Batticlo, he actually raised the issue which I also wish to raise, and that is these foreign employees being sent from here to Korea and Japan. There are, according to the websites, 6,500 Sri Lankans who have been sent, who have gone to South Korea. And out of that, Honorable Minister, the number from the Northeast is minuscule. And the Honorable Jagat Pushpakumara, in trying to explain, stated that there is a certain amount of capacity building that has to be built, particularly language, before they could go. But there are absolutely no such centers in the Northeast, you see. And as a result, people in the Northeast are not even aware of these schemes. Now, these employment schemes are very lucrative. Those families we are talking about, the Northeast means is a war-affected area. People are suffering. Economically, they are already about 35 years behind economically. So I appeal to you that you must... Sorry? Yes. But don't take my time. Yeah.
Honorable Member, we do have training centers in Ampara, Jaffna, Batticlo, Vavuniya, Trincomalee, from North and East. So අපි මේ හැම තැනකමත් පුහුණු මධ්‍යස්ථාන පවත්වලා 7056ක් පුහුණු කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ කොරියාවට ජපානයට දෙකටම තියෙන්නේ භාෂාව ඉගෙනගෙන විභාග වාඩි වෙලා තමයි යන්න ඕනේ. එතන ප්‍රශ්නේ තියෙන්නේ භාෂාව ඉගෙන ගැනීම. ඒවත් පෞද්ගලික අංශය තමයි මේ භාෂාව නුගන්වීම කරන්නේ. ඒත් අපි ඒවලටත් උදව් කරනවා. අපි වෙනම සාකච්ඡාවක් අරගමු මේ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් අපි සකස් කරන්න.
No, I understand that. In fact, that is what he said. But the thing is, Honorable Minister, I mean, we are already talking about an area that is quite behind.
Mama, garu mantumata pahadiliwa kiwwe me Koreyawe Japan sandaha bhasha pohunu awashyai gene. E wageema mam pahadiliwa kiwwa Yapane pradeshe pohunu madhyasthanaya sakas karanda ape garu amatumata amaatyanse thirne kale prashne api handuragena tiyena. E anuwa madhyasthanaya pihitawanna api ඉදිරිදි කටයුතු කරන්න අවශ්‍ය පියවර ගන්නවා කියන එක පැහැදිලිව කිව්වා.
ඒක හරි ඇමතිතුමා. What I'm trying to say is that is the onus is on you. You say because there is no capacity there. There is a massive lack of capacity. So you have to create awareness for people to realize that they can actually come and do. That I can tell you responsibly that no such awareness program is there. Now, until you, Honorable Minister, actually mentioned this, I'm not aware of this. None of us are aware of it. The Honorable Vyalendran is a government member from Batticlo. He got up and said the same thing that I'm saying. I don't know whether you understood because he said it in Tamil, but he said the same thing that I'm saying. So I'm saying it with responsibility that there is a massive lack. You might be having officers or whatever, but they are not functioning in the sense that people are not aware to even approach them. Anyway, that is something that I want to flag to you because the people there are affected by war. They need the sort of income, and you must make that effort.
Manushanayaka Ramathuma.
ඒ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා හැටියට මම සමාව වචනය කරනවා උත්තර ජනතාවගේ. ඒ සම්බන්ධයෙන් කළ යුතු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉක්මනින්ම කටයුතු කරනවා. මොකද ඉතිහාසයේ ඉඳලම වැරද්දක් වෙච්ච පළාතට දැන් අපි නිවැරදි කිරීම කටයුතු කරනවා. තවදුරටත් ඉක්මන් කරන්න ඒ වැරද්ද බාර ගන්න ගමන් මම කටයුතු කරනවා.
Thank you very much. I appreciate that answer, Honorable Minister. The second part, so that's the main point that I want to raise with regards to that ministry. The next part is with regards to the Foreign Ministry. Now, Honorable Presiding Member, the Foreign Ministry has a report, the annual report, with the action plan. And in very catchy terms, with regards to mission, They say the promotion, projection, and protection of Sri Lanka's national interests internationally, in accordance with the foreign policy of the government, and to advise the government on managing foreign relations in keeping with Sri Lanka's national interests. Now, those are nice words. But the question is with regards to what is this national interest? Because the key is what you identify as national interest. If that national interest, Honorable Presiding Member, is not plural in character, that recognizes that Sri Lanka is a multinational country and that needs to encompass all the nationalities within Sri Lanka and their interests, then that national interest for those who are left out or who perceive themselves to be left out becomes hostile. Now, a good example is that in 2015, despite the Tamil National People's Front, that is our party, warning that the then government, primarily when it came to Geneva, it was that time Prime Minister Ranil Wickremesinghe who was in charge, and the Foreign Minister was Mangala Samarevira. When we warned the Tamil people that, when the government went and agreed to co-sponsor the resolution in Geneva, that was a bogus gesture. We were the only Tamil party that said that it'll go nowhere, right? Now, that was the people who were leading it was Prime Minister Ranil Wickremesinghe, who's now the president of the country. Now, when he takes over as president of the country, when he's the head of everything, the same foreign ministry goes to Geneva and rejects those resolutions. And instead says, like what the foreign minister said this morning in reply to some other members' comments, said that we will safeguard our sovereignty and our interests. You sponsored the resolution. Nobody else came and sponsored it for you. You sponsored it, but then now when it's convenient for you, you say that that resolution is hostile and it's an impingement of your sovereignty. Now that resolution, a lot of Tamil people actually thought was good. We were the only ones who warned that it's bogus. But a lot of people thought that it was good. Now when this term national interest is interpreted in a way where sovereignty is seen as protecting only the interests of the Sinhala majority, and when the Tamil people thought that there was a glimmer of hope through those resolutions, and then subsequently the person who was in charge at that time to bring that resolution for co-sponsoring, Prime Minister Wickremesinghe at that time, who's now president, who now sends his foreign minister and says that we reject it, what is that national interest? What is that national interest? So after 75 years, of which 35 years has been bloodshed, that has today bankrupted this country, we are still in the same deep pit. And we are not prepared to come out of it. Now, what is wrong with that resolution? The whole point why we criticize that resolution is because it is in the Human Rights Council, which cannot compel a government that is not willing to cooperate, like Sri Lanka. They can just pass resolutions, that's about it. But in technically speaking, what is wrong with that resolution? It's asking for accountability. Actually, our criticism about that resolution is that it is asking the government to be accountable, to carry out an accountable mechanism. Our complaint all along has been when the government and the state has been a party to the conflict, obviously they are not going to carry out an accountability process, as we can see now, right? But what is wrong with asking for accountability? If wrongs have been done last week, right through this week, we have been talking about the disaster and the genocide that is taking place in Gaza. This house was unanimous in talking about Gaza in support of the Palestinians. That is the same thing that happened to this country. The Tamil people in the northeast were the Gazans of today. Now, why can't we ask for accountability? Why can't we say that, look, excesses have happened? Let us look at it. Isn't it important for the military also, every single person who's serving in the military, to feel that he can go out there and say that I am clean. I am not an accused person. I am not a war criminal. I would think so. If this parliament is said to be corrupt, I would want to be checked so that my name is cleared. Doesn't the military require that? Isn't it in their interest?
Garu Mantuma.
Is oh.
Obatumarta vinaya deka kala kadipur labena.
Ape.
Kadipur labena.
Labena.
Oh, labena.
Oh, istuti. Mang hondata katha karanne nisa thama. Ah?
Talata mantumi vinaya deka kala labena.
Oh, ma'am. Oh, istuti. So it is in the interest, honorable state minister for foreign affairs, it is in the interest of this country to not dismiss those questions of accountability, not dismiss the cries for a political solution. It is in the interest of this country. Take a look at where we are today. We are bankrupt, but we are spending over 15% for defense and public security. That 15% can be diverted to other most important ministries that require, that is crucial for production and export. 15% of an annual budget. And you will never be able to do that, Honorable Deputy Minister, Honorable State Minister, for as long as you feel, for as long as the state feels that the Tamil people are grieved. Because you will go on thinking, oh my God, tomorrow they might take up arms. We are not prepared to give anything. So if these fellows will not just keep quiet, everything that you see that the Tamil people want or say will be seen as hostile, and that is what is happening. We want to commemorate our dead. For you, it is LTT being revived. It is LTT being... Red and yellow flags are the colors of Tamil nationalism. For you, it is LTT colors, because the LTT had those colors in their flags. Everything is a question of paranoia, and it will feed it to an extent that you cannot get out of this rut that you're in today. Now, is this something wrong to ask for? The Honorable Minister for Foreign Affairs today said that there are members of this house who still have separatist ideas. Who are those members? Who are those members? Not a single party that is represented here espouse a separate state. They can't. We are not fools. We know that all of you all are waiting to throw us into the prison. We are not going to ask that. Nobody asked that. But why do you say that? I am an unapologetic federalist. I insist that this country has to be transformed into a federal state, because I feel that's the only way justice will be done. But what is the separatism in federalism? Now, he is a learned person in all ways, professionally as well. But for him to stand up as the foreign minister and to say that, to talk about federalism is separatism, isn't that wrong?
You have 2 more minutes.
And to point out the fact that that is wrong, does that make us racist? But that is what is happening. 75 years of policy that has estranged not only the Tamils, but after the war, the Muslims as well, is going to get worse. It's going to get worse, especially at a time when everybody is bankrupt, because everybody is desperate. And if you are going to rant up this nonsense of a rhetoric of racism, of separatism, of terrorism against the non-majority communities, you're going to estrange them more and more. And when the singular majority become desperate financially, they will look for distractions. They will look for this. There are enough people who are trying to distract them to create violence. Y'all are feeding into it. And I'm saying this with utmost responsibility and in good intentions, not with bad intentions. I also wish to state, Honorable Presiding Member, Now here in the report, it says this, the international community's support for Sri Lanka's measures to address economic challenges was contributed to the restoration and re-graduation of Sri Lanka's economy. That's true. Factually, that is correct. But let me tell you why. Because we also speak to the international community. They are terrified. They are terrified that Sri Lanka, which is strategically located, will become a failed state. That is not something to boast about. This is not something to boast about.
All right,
we are going around with a begging bowl, and they are giving us money in the way that they are, purely because they fear that Sri Lanka will become a failed state. Now, these are not things to misinterpret and make it look as if you all have gained something big. Quite honestly, you all haven't. Us included. We have messed up, and we are continuing to mess up. We are continuing to mess up. Even this time, the IMF, it gave severe warnings. All the economic indicators, global monitors, have warned that this budget is very ambitious and is most likely not to be implementable. These are serious warnings.
These
are those same watchdogs who gave us a warning and then downgraded Sri Lanka, which created all the trouble. It is those same watchdogs who are warning us again. So unless you decide that we have failed in 75 years and we have to change and genuinely change, we won't get out of this rut. And I'm asking the Honorable Minister for Foreign Affairs and the State Minister for Foreign Affairs. They are both individuals who I personally respect. I know the Honorable State Minister from childhood. So I know him. I know his personal views. I have nothing to complain about his personal views. But when it comes to state policy, there is a lot to change, especially with regards to foreign policy. And the Honorable Minister too, he is financially very sound. He's one of the top lawyers in the country. He doesn't need to be in this mess in politics. He must use those positions to help people in the administration who genuinely are capable of changing and having new thought. And it is someone like them who can do it. Don't be silent. Thank you.
Just a clarification on what the Honorable Member Gajayan Ponnambalam stated. Why did we first co-sponsor the 30/1 and then why did we withdraw from that? I think in this house itself, the former president, Maithripala Sirisena, had stated that he was also not aware of this resolution, and also that the resolution itself had not been had sought the cabinet approval, I think today the Honorable GL Pieris, in his as a former Minister of Foreign Affairs, gave a good speech in which he stated by going for this co-sponsorship, how it opened up for the international community to come and interfere in the matters in Sri Lanka. Now, as far as the Honourable Member's contention with pertaining to federalism, do I think that, you know, just because someone asks for federalism, whether that's he's a separatist? Certainly not. Even if someone wants a separate state, as long as it's not done in terms of using arms, that person is well within his right. And do we believe, or does the government, the Ranil Wickremesinghe's government, believe that, you know, there should be a power devolution? Yes, certainly we believe that there should be a power devolution. At what level, I don't know. That's something which we have to negotiate. I think even if it's federalism, I think we have to have a mechanism to ensure that there's no cessation. But certainly, I think there should be a power devolution, and that's something, that's why the Honorable, His Excellency the President, invited all parties represented in this parliament to come and have talks with him in order to see where we can stand pertaining to devolution. Thank you.
Oh, Vasanthaya Bandaramanthuma.
ගරු සභාපතිතුමා ඔබතුමාගේ අවසරය පරිදි අපේ අමාත්‍යතුමාගේත් අවසරය පරිදි ගරු ඇමතිතුමා මම කරුණු දෙකක් ඉදිරිපත් කරා එක අවස්ථාවකදී අපේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිතුමා පිළිතුරක් ලබා දුන්නා මම ඊටාම කෙටියෙන් කියන්නම් එකක් තමයි ඩුබායි ටැක්සි ඩ්‍රයිවිං කියන කම්පැනියට ලංකාවෙන් 200කට ආසන්න ප්‍රමාණයක් කියලා තමයි අපිට අතොරතුරු ලැබුණේ ඒ අය ඒ රටට යොමු කරා විදේශ වණිජ කාර්යාංශය යටතේම නමුත් දැන් මාස 9කට වැඩි කාලයක් තිස්සේ ළමයි හි රැඳිලා ඉන්නවා තාම ඒ රැකියා ගත කරලා නැහැ දෙවෙනි කාරණේ මම ඉදිරිපත් කරා ගරු අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමා උත්තරයක් දුන්නා මැලේසියාවට විසිටින් වීසා යටතේ ගියපු කීප දෙනෙකුට ප්‍රහාර එල්ල කරලා මාරාන්තිකව එය කැලේ පැනපු කතාවක් මට ඒ වගේ කීම
දුන්නා
ඒතර අමාත්‍යතුමා මට සම්බන්ධික නැ කදලා දුන්නා තාම හැබැයි ඒක පිළිතුරක් අපිට ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැ ඒකට යම් කිසි පිළිතුරක් ලබා දෙන්න පුළුවන් නම් අපේ ඩුබායි ටැක්සි ඩ්‍රයිවිං ආයතනය පිළිබඳව ගරු අපේ කැබිනට් අමාත්‍යතුමාට ප්‍රශ්න යොමු කරවුවේ රාජ්‍ය අමාත්‍යතුමා මට එදා පිළිතුරක් ලබා දුන්නා තාම අර ප්‍රහාර එල්ල කරපු අය සම්බන්ධයෙන් තොරතුරු
ලැබුණා
මැලේසියාවේ සිද්ධිය ඒ අයත් ලංකාවෙන් තහනම් විදියට ඒ කියන්නේ හොරපාරෙන් විදේශගත වෙච්ච කණ්ඩායම් ඒත් එකම ඒ අය අතරේ තියෙන මාෆියාවක් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේම පහර දීමක් තමයි ඇතුළේදී සිද්ධ වෙලා තියෙන්නේ ජීවිතක්ෂයකට පත්වීමකුත් ඒ අවස්ථාවේදී සිද්ධ වුණා ඒ අය අතරෙම පහර දී ගැනීමක් සිද්ධ වෙලා ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා වගේම මේ සිද්ධියට සම්බන්ධ අය පිළිබඳවත් අපි අත්අඩංගුවට ගැනීම කරන්න කටයුතු වෙනවා හැබැයි මේක මේ මිනිස් ජාවාරමේ කොටස් තමයි මේ සිද්ධ වෙන්නේ ඩුබායි ටැක්සි රට සම්බන්ධයෙන් කාරණාවේදී ඒ රටට අවශ්‍ය කරන ඉල්ලපු ප්‍රමාණයට නීත්‍යානුකූල ක්‍රමවේදයට තමයි ගිහිලා තියෙන්නේ නමුත් එහෙත් ගියයින් පස්සේ ඒ අවශ්‍ය පුහුණුව ලබාගෙන ඒ ලයිසන් එක ගන්න ටික කාලයක් ගත වෙනවා. ඒ කාලය තමයි ගත වුණේ. දැන් බොහෝ අයට ලයිසන් හම්බ වෙලා. ඒ කියන්නේ ඒ අය එක්සෑම් එක පාස් වෙලා තියෙනවා. ඒ ඩ්‍රයිවිං ලයිසන් එක හම්බ වෙලා තියෙනවා. ඒ සමහර අය ඒ ලයිසන් එක හම්බ වුණත් නැවත එන්න ඕන කියලා සමහර අය ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් එයාට ඒ සඳහා අවකාශය ලබා දීලා තියෙනවා. සමහර අයට විභාගේ පාස් කරගන්න බැරි වෙලා තියෙනවා. එතනට ගිහිල්ලා තමයි විභාගේ කරන්න තියෙන්නේ. ඒ අයට ඒ කියන්නේ රියදුරෝම නෙවෙයි රියදුරු වැඩේට ගිහිල්ලා තියෙන්නේ. ටැක්සි ඩ්‍රයිවිං වලට ඒ කියන්නේ සමහර අය වැරදි විදියට ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්ටර්වියු එකට කොහොම හරි වාහනේ එලවලා පෙන්නලා ඒ පුහුණුව නොලැබලා ඒ රටේදී ඒ සහතිකේ ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒව නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ. නමුත් ඇතැම් පිරිසක් ඉන්නවා විභාගේ පාස් වෙලත් නෑ අපිට දැන් එන්න ඕනේ කියලා. ඉතින් අපි පහසුකම් සලසනවා ඒ ඇයට ලංකාවට ගෙන එන්නට.
බොහොම ස්තුතියි. ගරු ගරු ඇමතුමා
ඔව් වෙනත් රැකියාවකට යොමු කරන්නත් ඉතින් ආයිත් නැවත වතාවක් මුල ඉඳලා ප්‍රොසෙස් එක පටන් ගන්න ඕනේ. ඉතින් තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරීන්ට අර රස්සාවල් හොයන රාජකාරිය කරන්න අමාරුයි එහි ඉඳලා. ඉතින් තමන් ගිහිලා තමන් ගියපු රස්සාව තමන්ට සොයා ගන්න බැරි වුණොත් ඒ කියන්නේ ඒ සඳහා වුණොත් අපිට වෙන්නේ නැවත ගෙන්වන්න. හැබැයි අපි උත්සාහ කරන්නම් ඒ ඒජන්සි ආයතන සමග සාකච්ඡා කරලා එහෙම කැමැත්තක් දක්වන පිරිස ඉන්නවනම් ඒ කටයුතු කරන්න. මොකද අපේ කන්සියුලර්වරයත් ඔනරි කන්සියුලර් කෙනෙක් පත් කළ තිබුණා. මම හිතනවා එතුමත් මං හිතන්නේ මැදිහත් වෙලා මට කතා කළා. නමුත් ඒ අයගේ කැමැත්ත අකමැත්ත පිළිබඳ ප්‍රශ්න වගේක් තමයි තියෙන්නේ.
බොහොම ස්තුතියි ගරමතුමා. ඊළඟට ALM අතාවුල්ලා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ඒකත් අඩුවුණා. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. මුහම්මදුන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කරීම්. තලමේ දාංගෙන්ද තලේවර அவர்களே இந்நாடு மிகவும் பொருளாதார வீழ்ச்சியில் வரலாற்றிலே ஒரு நாளும் இல்லாதவாறு மாட்டிக்கொண்டிருக்கின்ற இந்த வேளையில் வெளிநாட்டு அமைச்சும் வெளிநாட்டு வேலை வாய்ப்பு தொழில் அமைச்சும் என்பது இந்த நாட்டுக்கு இன்று இன்றியமையாத பல சேவைகளை செய்ய வேண்டிய பொறுப்புடன் இருக்கிறார்கள் என்ற வகையில் இந்த வெளிநாட்டு அமைச்சர் அதேபோன்று வெளிநாட்டு வேலை வாய்ப்பு தொழில் அமைச்சர் இராஜாங்க அமைச்சர்கள் எல்லோருக்கும் என்னுடைய வாழ்த்துக்களை முதலிலே நான் தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக இந்த நாடு 1948 ஆண்டு சுதந்திரம் அடைவதற்கு முன் பல வெளிநாட்டவர்களினால் நூற்றுக்கணக்கான வருடங்கள் ஆக்கிரமிக்கப்பட்டிருந்ததை நாம் யாரும் மறந்துவிட முடியாது. அது மிக முக்கியமாக இந்த நாடு அமையப்பெற்ற இடம் இந்த நாட்டில் இருந்த வளங்கள் இவைகளை மையமாக வைத்தே உலகத்தின் வல்லரசுகளும் பிராந்திய வல்லரசுகளும் இந்த நாட்டை பல நூற்றுக்கணக்கான ஆண்டுகள் இந்த அடிமைப்படுத்தியது மாத்திரமல்லாமல் எமது வளங்களையும் சுரண்டி கொண்டு போனார்கள்.
48 ஆண்டு சுதந்திரம் அடைந்ததன் பின்னர் நாம் எங்கிருக்கிறோம், நாம் சுதந்திர நாடு, நமக்கென்றொரு பொருளாதார கொள்கை, நமக்கென்றொரு வெளிநாட்டு கொள்கை இல்லாமையை, அந்த வெறுமையை நாம் இந்த பாராளுமன்றத்தில் பல சந்தர்ப்பங்களிலே பலரும் பேசியிருக்க நாங்கள் கேட்டிருக்கிறோம். இன்று கூட பலர் பேசிக் கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த நாட்டினுடைய முக்கியத்துவமும் அமைவிடம் என்பதும் இன்றியமையாதது. இந்த நாடு, இந்த உலகத்தில் உள்ள எல்லா நாட்டு மக்களும் வந்து போவதற்குரிய தகுதியான ஒரு புனித பூமி என்பதை நாம் யாரும் மறந்துவிட முடியாது. உதாரணமாக, உலகத்தின் மெஜாரிட்டி கிறிஸ்தவர்களும் முஸ்லீம்களும் இந்த நாட்டிலேயே இருக்கின்ற ஒரு மலையினை, பாபா ஆதமுடைய மலை அவர் வந்த இடம் என்று சொல்லுகிறார்கள். அது மாத்திரமல்ல, இங்குள்ள சிங்கள பௌத்த மக்கள் அது ஸ்ரீபாதம் என்று சொல்லுகிறார்கள். இந்துக்கள் சிவனொளி பாத மலை என்று சொல்லுகிறார்கள். ஆகவேதான் உலகத்தில் எல்லோரும் ஒப்புக்கொள்ளக்கூடிய ஒரு மிக முக்கியமான ஒரு நிலையம் இலங்கை என்பதனை யாரும் ஏற்றுக்கொண்டிருக்கின்ற நிலையில், எங்களை பொறுத்தவரையில் உலகத்தில் உள்ள எந்த மதத்தவரும் எந்த நாட்டவரும் எவரும் இங்கு வந்து போவதற்குரிய ஒரு தத்துவம், ஒரு உரிமை இருக்கிறது என்பதை நாங்கள் மறந்துவிட முடியாது. எங்களுடைய பழைய கதை ஒன்று இருக்கிறது. இந்த ரேடியோ புதிதாக வந்த காலத்தில் இந்த ரேடியோவிலே அந்த அந்த உண்மையான ஸ்டேஷனை பிடித்து அதனை வைத்து கேட்பது என்பது பெரும் வேலை. ரேடியோ வைத்துக் கொண்டிருக்கின்றவர்கள் அன்டென் சன்யூ என்கின்ற பாரு ரேடியோ வெற்றி போட்டு மாற்றிக் கொண்டிருப்பார்கள். வருகின்றவர்கள் அதில் கையடிக்க போகின்ற பொழுது அந்த ரேடியோ ஓனர் சொல்லுவார், வாருங்கள், வந்து பாடுங்கள், ஆடுங்கள், ரேடியோ பட்டியலே கையடிக்க வேண்டாம் என்கின்ற செய்தி. அதே போன்றுதான் உலகத்தில் உள்ள எல்லா நாடுகளுக்கும் எல்லா மக்களுக்கும் உரித்தான ஒரு நாடாக இலங்கை இருக்கின்ற அதே நேரம் அவர்கள் இங்கு கையடிக்கின்ற வேலையிலிருந்து தவித்துக் கொள்ளப்பட வேண்டும். இலங்கை வரலாற்றில் ஏற்பட்ட எத்தனையோ இனக்கலவரங்கள் அல்லது வேறு விதமான கலவரங்கள், அண்மையில் நடந்த பாஸ்கிரிதா சம்பந்தமான விடயங்களிலும் வெளிநாட்டவர்களுடைய தலையீடு இருக்கின்றது பேசப்படுகிறது. எனவேதான் நாம் நமக்கென்று பொருளாதார கொள்கை, நமக்கென்று ஒரு வெளிநாட்டு கொள்கை உருவாக்கப்பட வேண்டும். நாம் எங்கு இருக்கிறோம், நமது முக்கியத்துவம் என்ன என்பது உலகத்திற்கு நாங்கள் அதனை சொல்ல வேண்டும். நாங்கள் ஒரு புனித பூமியிலே இருக்கிறோம், வளமுள்ள மிகவும் சிறந்த நாட்டிலே வாழ்கிறோம் என்பது இந்த உலகத்துக்கு சொல்லப்பட வேண்டும். பாருங்கள், இந்த வல்லரசுகள் நமது நாட்டை நீண்டகாலம் ஆண்டார்கள். இன்று நாங்கள் பொதுவிலேயே சொல்லுவோம், யார் பயங்கரவாதிகள் என்றால் எங்களுடைய பார்வையில் இஸ்ரேலியர்கள் பயங்கரவாதிகள் என்பதை நாங்கள் நீண்ட காலமாக அதனை நிரூபித்திருக்கிறோம். இந்த இஸ்லாத்துக்குள்ளும் ஏனைய மார்க்கங்களுக்குள்ளும் நிறைந்த அவர்களுடைய கைகளை நுழைத்து வேண்டியவாறு அவற்றை மாற்றி கலவரங்களை உண்டாக்கிய வரலாறுகளை நாங்கள் கண்டிருக்கிறோம். இன்று கூட உலகத்தில் வல்லரசுகள் என்று சொல்கின்ற அமெரிக்காவோ, பிரித்தானியர்களோ, பாரிஸோ, எல்லா நாட்டிலும் இந்த மனிதாபிமான விளைச்சத்தனமான நடவடிக்கைகளுக்கு எதிராக மக்கள் இறங்கிக் கொண்டிருக்கிறார்கள். எனவே இந்த பயங்கரவாத செயல்களுக்கு நாம் முதல் மனிதன் ஆதம் அவர்கள் இந்த மண்ணிலே கால் வைத்த அந்த நிலைமை இருக்கத்தக்கதாக நாங்கள் இதனை வன்மையாக கண்டிக்க வேண்டும். உலகத்தின் மக்கள் எல்லோரும் இஸ்ரேலினுடைய கொடூரமான இஸ்ரேலினுடைய அந்த பயங்கரவாதத்தை, பிள்ளைகளையும் தாய்மார்களையும் ஈவிரக்கமின்றி சுட்டுக் கொள்கின்ற, அது விமானத்தின் மூலம் தாக்குகின்ற இந்த நிலைகளிலிருந்து அதனை நாங்களும் கண்டிக்க வேண்டும். எங்களுடைய அமைச்சர்களும் அதனை உணர்ந்து கொள்வார்கள். எனவே இவைகளை பார்க்கின்ற பொழுதுதான் எங்களுக்கென்று ஒரு வெளிநாட்டு கொள்கை இருக்கின்ற பொழுது நாங்கள் எங்களை பாதுகாத்துக் கொள்வதற்கு முடியும். ஜனாதிபதி அவர்கள் பலமுறை சொல்லியிருக்கிறார்கள், ஒரு வெளிநாட்டு கொள்கையை நாங்கள் இங்கு கொண்டு வருவோம் என்று. ஆகவே எமது அமைச்சர் அவர்கள் இவற்றை மனதிலே கொண்டு நமது நாட்டிற்கு அடிமைப்பட்ட நாடு, பல்லாண்டு காலமாக வெளிநாட்டவர்களினால் அடிமைப்பட்ட, இந்த வெளிநாடுகளினால் அடிமைப்படுத்தப்பட்ட நமது நாட்டின் வளங்களையும் நாட்டையும் பாதுகாப்பதற்கு முறையான ஒரு கொள்கை வகுக்க வேண்டும் என்பதையே நான் இந்த இடத்தில் சொல்லிக்கொண்டு உண்மையில் இந்த பொருளாதார வீழ்ச்சி அடைந்த இந்த நேரம் எங்களுடைய வெளிநாட்டு வேலை வாய்ப்பு அமைச்சர், தொழில் அமைச்சர் அவர்கள் ஒரு உண்மையாக அவரும் சில விடயங்களை மிகவும் கவனமாக பொருட்படுத்தி இப்பொழுதோ நீங்கள் வேலை செய்து கொண்டு வருகிறீர்கள். எங்களுடைய பார்வையில் வெளிநாடுகளுக்கு போய் வேலை செய்வதற்கு மாத்திரம்தான் தொழில்துறை வேண்டும் என்பதல்ல. எமது நாட்டில் தேவையான தொழில்கள் இருக்கிறது, ஆனால் எமது நாட்டிலும் ஆட்கள் இல்லை. பொதுவாக இன்று வைத்தியர்கள் இல்லை என்று சொல்லுகிறோம். நாம் இலவச கல்வியை போட்டுகிறோம். எத்தனையோ தொழில்நுட்ப கல்லூரிகள் இருக்கிறது, எத்தனையோ சர்வகலாசாலை இருக்கிறது, ஆனால் முக்கியமான தொழிற்சார் பிராக்டிக்கலாக ஒன்றை செய்வதற்கான ஆட்களை நாம் தெரிவதிலேயே கஷ்டம் இருக்கிறது. பொதுவாக நாம் சாதாரணமான வீட்டு வேலைக்கும் அல்லது தாதியார் வேலைகளுக்கும் அல்லது வீட்டு
பணிக்கும்
நமது பெண்களையும் பெண்கள் அனுப்பப்படுகின்ற பொழுது நமது குழந்தைகள் பாதிக்கப்படுகிறது. தினந்தோறும் நாங்கள் அதனை கேள்விப்படுகிறோம். எனவே பெண்களை வெளிநாடுகளுக்கு தாய்மார்களை அனுப்புவதை நீங்கள் தவிர்க்க வேண்டும். நமது பொருளாதாரம் அதில் தங்கியிருக்க வேண்டிய அவசியம் இல்லை. ஆனால் நமது பிள்ளைகளுக்கு நல்ல தொழில்நுட்ப பயிற்சிகளை கொடுக்கக்கூடிய வல்லமை நம்மிடத்தில் இருக்கிறது. அமைச்சர் அவர்கள், மனுஷ நாணயக்கார் அவர்கள் நினைத்தால் நமது தொழில்நுட்ப கல்லூரி ஒவ்வொன்றிலும், ஒவ்வொரு மாவட்டத்திலும் பல தொழில்நுட்ப கல்லூரிகள் இருக்கிறது. அந்த தொழில்நுட்ப கல்லூரி அதே போன்று உள்ளூராட்சி சபைகள் மூலமாக இருக்கின்ற இளைஞர்களுக்கு முறையான பயிற்சிகளை 6 மாதம் கொடுத்தால் கூட போதுமானது. நமது நாட்டின் பணிகளை முறையாக செய்வதற்கும் விவசாயம் செய்கிறோம், நவீனமயப்படுத்தவில்லை, வழக்கமாக செய்வது போன்று செய்கிறோம். சில நேரம் விவசாயிகளுக்கு நெல்லை விற்க முடியாமல் இருக்கிறது. இன்று எல்லாம் தொழில்நுட்பவியலோடு போய்கொண்டிருக்கின்றபடியால், எல்லாவற்றிலும் வெளிவெடிஷன் தொடர்ந்து நடைபெற்றுக் கொண்டிருக்கின்றபடியால், நமது தொழில்களையும் இங்கு கவனிப்பதற்கு தொழில்நுட்பம், நவீன தொழில்நுட்பம் பொருந்தியவர்கள் நமக்கு வேண்டும். அதற்கு வளம் இருக்கிறது. நீங்கள் முயற்சி செய்கின்ற பொழுது எமது பிராந்தியத்தில் இருக்கின்ற தொழில்நுட்ப கல்லூரிகள், எல்லா தொழில்நுட்ப கல்லூரிகளிலும் அதற்கென்று விசேட பயிற்சிகளை கொடுத்து, விவசாயமாக இருக்கலாம் அல்லது சுகாதாரமாக இருக்கலாம் அல்லது வேறு வேறு தொழிலாக இருக்கலாம், அவற்றை செய்வதன் மூலம் நமது இளைஞர்களுடைய அந்த திறனை நாங்கள் அபிவிருத்தி அடைய வைத்து வெளிநாடுகளிலிருந்து டொலர் பெறுவதற்கு மாத்திரமல்ல, நமது நாட்டினுடைய பணத்தையும் நாங்கள் பெறுமதியாக்குவதற்கு முடியும். வெறுமனே நாங்கள் சர்வகலாசாலையிலும் தொழில்நுட்ப கல்லூரிகளிலும் படித்துவிட்டு பிராக்டிக்கல் இல்லாமல் வெறும் புத்தகம் மாத்திரம் வைத்துக் கொண்டு இருக்கின்ற நிலைமைகளை விடவும் பிராக்டிக்கலாக பயிற்சி வருகின்றவர்களை உருவாக்குவதற்கு நீங்கள் துணை புரிந்து இந்த நாட்டை பொருளாதாரத்திலிருந்து காப்பாற்ற வேண்டும் என்று, பிரச்சனையிலிருந்து காப்பாற்ற வேண்டும் என்றும் கேட்டு வாழ்த்தி
விடைபெறுகிறேன். கரு லக்ஷ்மண் கிரியல்ல விபக் சங்கி அட்டை காலியாக லபினம்
Honorable Chairman, I think the honorable minister has a very difficult task ahead of him, because today our country is bankrupt. When the country is bankrupt, it is very difficult to follow a strong economic policy, because today we have to go around the world with a begging bowl because we are bankrupt. When a country is strong economically, one could conduct a very straightforward foreign policy. I remember in the early 50s, when Sri Lanka was to sign a rubber rice agreement with China, the Americans at that time opposed our signing, because no country was dealing with China at that time. But because we were economically strong, and we had a surplus of foreign exchange, we disregarded the concerns of America and we signed it. This agreement lasted for 30 years. Then before that, when Mr. J.R. Jayawardene was in Parliament, soon after the war, when the entire world at San Francisco told Japan that they must pay war reparations it was J.R. Jayawardena who got up and said, let us not take revenge. He quoted from Buddhist stanza, Nahi Veerani, and the whole world listened to him. And reparations against Japan was dropped. Then when Mrs. Bandaranaike was Prime Minister during the Indo-Pakistan War, though we were very close to with India, Pakistan asked for refueling. And Mrs. Bandaranaike had a strong relationship with Mrs. Gandhi and the Nehru family, but she agreed and gave Pakistan refueling facilities. So we were economically strong and we had respect right around the world. But today, what is the situation? We are bankrupt, totally bankrupt. When we go to the UN, we don't have any respect. They have no regard for us. Now, in addition to the violations of human rights, today we are accused of economic crimes. Arthika aparadha. Ratat bankulot kalla thiyenawa. Arthika aparadhat kalla thiyenawa. To add insult to injury. So how can we conduct foreign policy? Because we have to listen to the big powers. Because we are going to them with the begging bowl. If we disregard their concerns, we will not get any support from the IMF. That is a sad situation today. Now, with regard to the war crimes that are happening in Gaza, Sri Lankans are close to the Muslim community. Heart of heart, we bleed. Our heart bleeds for the people of Gaza. But can we get up and say that there are war crimes in Gaza? Can we say that? Can we say that? We can say, but we have not said so. We have not said so. We always talk about the two-state solution. That is all. Two-state solution is far away. The present concern is the violation of human rights in the Gaza and war crimes. Daily. Daily war crimes are taking place. I concede that Hamas made the initial mistake of attacking the Israeli people. But now the Israelis have gone beyond that. They have exceeded the right of self-defense. They are giving collective punishment. Samuhika daduwan dena Gaza theerayata, which is a war crime. But we have not said so in the UN. We have never uttered a word. We know the plight of the Jews. 6 million Jews were killed during the Second World War. But I hope you will have the guts to ask when you go to the UN next time, who killed the Jews? Not the Asians, not the Arabs. Jews were killed by Europeans. And they are the people who preach human rights to us today. That's the unfortunate situation. So, as I said earlier, when the economy is weak, we are in a very bad situation. We can't speak our mind out because we want help from the IMF. We want help from the IMF. And if we speak our mind out, we will not get the aid we want. So, I hope you will attend the Human Rights Commission next week because I saw in the papers some time ago that you all had given up on the Human Rights Council. Is that correct? You all have given. I heard the top person telling we will not go to the Human Rights Commission in the future. I heard it myself. Because I hope you will go next night and put the record straight. Before I conclude, on cricket, you are the chairman of the cabinet subcommittee. One thing about cricket, you are talking about reforms, Peterson report and all that. But I must tell you, in India, what they did was, when the cricketer went to the Supreme Court, the Indian Supreme Court appointed an interim committee to carry out the reforms. Interim committee. So my advice to you is, you appoint an interim committee that is loyal to you. I am not telling you to accept our interim committee. Appoint an interim committee that is loyal to you, and through them do the reforms. As long as Sri Lanka cricket is there as it is, they will never support the reforms and they will sabotage. They will sabotage. So appoint a new interim committee and carry out the reforms. So I want to tell you an experience I had when I was Deputy Foreign Minister in the late 90s. I will conclude. At that time, the LTT forces were advancing towards Jaffna, and I was the Deputy Foreign Minister. Mr. Kadir Gama was ill in India. He was ill in India for 1 year. And the LTT forces came up to Pale, 14 kilometers from Jaffna. We didn't have ammunition, we didn't have guns. Janaka Perera, who was a commander at that time, spoke to me every day. Where are the guns? Where are the ammunition? 14 kilometers in Jaffna. We asked help from various countries. We asked help from the nearest neighbor. What did they say? We can't give you guns. We can't give you ammunition. We will give you ships to take the troops away. Now then, Nankiwa Hamudawa Inkran. But fortunately for us, Pakistan, nick of time, they gave us multiple guns. And we were able to send it to Pale and repel the insurgents. That was the closest we came, actually the closest they came for achieving a separate state. If we had removed the army that day from the north, it would have been like Bangladesh. There would have been a separate state. But thanks to Pakistan, Mr. Kadir Gama, who was my minister, in his last speech in this parliament said, we have two friends, real friends, and he named China and Pakistan, because they helped us in our need. Thank you very much.
Bom, Mr. Garu, Antumani, Mila Garu Amantuma.
1 minute. First of all, thank you very much, Honorable Member, for reminding those horrific days what we had to go through in the past. And but in the meantime, as far as the position of Sri Lankan government in the what is taking place in Gaza had been consistent, we have voted in favor of all the resolution which are in UN calling for a ceasefire, and in that we have made our interventions, and our permanent representative is the chairman of the special committee appointed by the UN to look into the Israeli practices in Gaza, in occupied territories by Israel. So we have done our part, and it is consistent with everybody. I am glad that across the board we have that support. Hey, one more clarification that I need to make, that my colleague informed me on the previous speech. Honorable Gajendra Ponnambalam, my friend, had told that I, in the morning, had made a remark that there are some members of this parliament that have separatist tendencies. No, I did not say so. I asked him to please go through the speech in the morning from the Hansard. But they did say there are some elements in the international community, in the diaspora community, advocate, that is obvious, advocate for separatism. Don't get prey into that and lead another generation of young Tamils into disintegration. That's what I said. That is because yesterday we had an engagement with the diaspora communities of different countries to support the Sri Lanka's rebuilding economy as well as support each other. In that, so many people made submissions. There with this lady representing NDA made a speech full of ideology supporting separatism, separate state, and homeland concept. So I told that's not going to take us anywhere. That will again put us back to the square number one. We have come out of it. I'm glad today three members spoke from the TNA, they all told, we don't advocate for separatism. We advocate for maximum devolution within a unitary state. And Honorable Ponnambalam had always stood for his right to advocate for federalism. That is his right. Sri Lankan Supreme Court has ruled in their judgment saying that within a unitary state or within a united Sri Lanka, people can advocate for federalism. That's not amounts to separate state. So I want to just clarify that for the record. Thank you.
Thank you. Before I start my speech, let me clarify, TNA's position has always been within a united framework of Sri Lanka, maximum devolution. We have never said unitary. So I just want to correct that. You have said that TNA's members spoke and said unitary. We have said united, within a united framework of Sri Lanka, maximum possible devolution can be discussed. So I want to correct that. අද දවසේ මේ පාර්ලිමේන්තුව තුළ මං හිතන්නේ දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ ට්‍රාන්සිෂනල් ජස්ටිස් ගැන හෝ නැත්නම් මේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව හෝ නැත්නම් මේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව මේ සභාව තුළවත් මේ තියෙන ආණ්ඩුවත් එක්කත් කතා කරලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද මේ ආණ්ඩුවත් මේ ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් එකේ ඉන්න සමහර නියෝජිතයන්ගේ පහුගිය සත්‍ය තුරත ක්‍රියාකලාපයන් පහුගිය සත්‍ය තුරත උතුරුනගෙන සිදුවෙච්ච සිදුවීම් දැක්කම රෙකන්සිලියේෂන් වලට හාත්පසින්ම විරුද්ධ දෙයක් තමයි කරන්නේ. ඒක නිසා මම හිතන්නේ මම කල් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් තුලින්ුත් ඒක ඉතාමත්ම පැහැදිලි වුණා. ඒ කියන්නේ මේ 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 රට තුල රෙකන්සිලියේෂන් ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ඒ සබ්ජෙක්ට් එක ගැන මම කතා කරන්නවත් යන්නේ නැහැ. හැබැයි ලංකාවේ හැමෝම බලාපොරොත්තු වෙන මේ ආණ්ඩුව ලංකාවේ මේ ආර්ථික වශයෙන් ලංකාව බංකොලොත් උනන් පස්සේ ලංකාවේ සියලු දෙනාම බලාපොරොත්තු වෙච්ච තැනට මේ ශ්‍රී ලංකාව ගෙනියන්න මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට විශාල වගකීමක් තියෙනවා. විශාල වගකීමක් තිබුණා. විශාල වගකීමක් තිබුණා කියලා කියන්නේ මොකද විදේශ සම්බන්ධතා, ජාත්‍යන්තර සම්බන්ධතා හරහා මේ රටට ආයෝජනය ගෙනෙන්න පුළුවන් ක්‍රමවේද සෙවීමේ විශාල වගකීමක් තිබ්බා. මොකද අපි IMF එකක අග්‍රීමන්ට් එකක් ආවත් IMF එකේ අග්‍රීමන්ට් එකේ ණය ප්‍රතිව්‍යුහගත කරත් මේ ණය කවදා හරි ගෙවන්න ඕනේ. මේක ගෙවන්න ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් අවශ්‍යයි. එතකොට ඒකට ටුවරිසම් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයට විශාල වගකීමක් තිබ්බා. හැබැයි මේ වෙනකතෙක් අපිට ඒ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඒ වගකීම හරියාකාරයෙන් ඉෂ්ට වෙන බව අපිට පේන්නේ නැහැ. අපිට ඒක මේ පෞද්ගලික විවේචනයක් නෙවෙයි ඉන්න ඇමතිවරු පිළිබඳවත් කාත් එක්කද අපිට පේන දේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එහෙම කාර්යභාරයක් අපිට පේන්නේ නැහැ. මොකද ඒක කියන්න හේතුව තමයි අපි දන්නවා විශාල වශයෙන්ම රටවල් මේ ලංකාවත් එක්ක පහුගිය කාලේ ඇති වෙලා තියෙන සම්බන්ධතා බිඳ වැටීමට තිබ්බ හේතු අද වෙනතුරු අපි හරිගස්සගෙන නැහැ. ද GSP Plus සහනය කකුලේ වැටිලා දන ගහලා අඬලා ලබා ගත්තා. හැබැයි GSP Plus සහනය දිගටම තියාගන්න පුළුවන් ක්‍රමවේදයක් ආණ්ඩුව පිළිපදින්නේ නැහැ. ඒ වගේම තමයි ඒකත් දවතවරයක් ට්‍රාන්ස්ෂනල් ජස්ටිස් කියමුනේ මේක දෙමළ මිනිස්සුගේ ප්‍රශ්නයක් කියලා ආණ්ඩුව කියයි මේ දෙමළ මිනිස්සු මේ කොටි ඩයස්පෝරාවේ LTT එකට ඕන විදිහට අපි කරන්නේ නැහැ. UN මානව හිමිකම් කොමිසම කියන්නේ මේ ලංකාවට විරුද්ධ දෙයක්. ඒගොල්ලන් මේ කොටි ඩයස්පෝරාවේ රාසමානිකම්ලා වගේ කොටින්ට ඕනද? හරි අපි ඒක පැත්තකින් තියමුකෝ. ලංකාව තුල විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ වෙනතුරු ස්ටෝලන් ඇසට්ස් රිකවර් කරන්න කරපු එක ක්‍රමවේදයක් කියන්න. ඒ කියන්නේ මම දන්නවා මේ ලෝකේ රටවල් වල දැන් UN එක ගත්තොත් එහෙම මේ UN එකේ තියෙනවා මම කියවන්නම් Stolen Assets Recovery Initiative by the World Bank. It's a UN initiative. අද වෙනතුරු මේ ලංකාවේ තුල බිලියන ගාණක් මුදල් හොරගම් කරපු රාජපක්ෂලා වෙන්න පුළුවන්, ඊට පෙර හිටපු නායක වෙන්න පුළුවන්. මේ වෙනතුරු මේ රටෙන් හොරගම් කරපු සල්ලි නැවත රට තුලට ගේන්න අමාත්‍යාංශය හරහා ගත්ත එක ඉනිෂියේටිව් එකක් කියන්නේ නැහැ. සමහර අය කියන්න පුළුවන් මේක අමාත්‍යාංශය කරන වැඩ නෙවෙයි, මේක ආණ්ඩුවේ කරන වැඩ නෙවෙයි, මේක විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩක් නෙවෙයි කියලා. මේ ස්ටෝලන් ඇසට්ස් රිකවරි එක හරහා පහුගිය අවුරුදු 21 තුල ෆිලිපීන්ස් වල බිලියන 21ක් රට තුලට ආපහු ගෙනත් තියෙනවා. පෙරු වල මිලියන 174ක් රට තුලට ගෙන්නගෙන තියෙන මේ රටවල් US මිලියන 700ක් සමහර රටවල බ්‍රිටිෂ් සවුත් ඇෆ්‍රිකන් ඇතොරිටීස් හෙල්ප් නයිජීරියා රිකවර් 17.7 මිලියන් ඩොලර්ස් මේ බී අ ස්මෝල් අමවුන්ට් But only one single initiative. I am saying that there are a lot of concerns that that concern the Tamil people that I want to raise, but there is no point raising them in this house when the ones responsible are not going to act on it. Which is why I am talking about issues that the entire Sri Lankan people might ask, questions that the entire Sri Lankan community will ask. එක එක ඉනිෂියේටිව් එකක් මේ ලංකාව බංකොලොත් බවට පත් වෙන මේ හොරගම් කරපේක හැමෝම දන්නවා.
පහුගිය අවුරුද්දේ විශාල අරගලයක් කරේ bring back the stolen money go home go to give back our money මේක තමයි තිබ්බ ස්ලෝගන් එක. ඇයි විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මේ වගේ දේවල් පිළිබඳව කිසිම උනන්දුවක් කරන්නේ නැත්තේ? ඇයි කරන්නේ නැත්තේ? ඒකට හේතුව මම දැමුණු රටේ ජනතාව සියලු දෙනාටම පැහැදිලි. අද විදේශ කටයුතු අමාත්‍යතුමාටයි හිටපු මේ මුදල් හොරකම් කරපු අයටයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක රටට වහන්න ඕනේ නැහැ. ඒ ගරු අමාත්‍යතුමාම කියලා තියෙනවා. මට මේ මම පාර්ලිමේන්තුවේ ගෙනාවේ එතුමා මට අමාත්‍යංශයෙන් දාබා දුන්නේ මෙතුමා මේ අමාත්‍යතුමාම කියලා තියෙනවා. මම ඉදිරි අනාගතයේත් මම මේ රාජපක්ෂ වෙනුවෙන් මම පෙනී හිටනවා කියලා කියනවා. Honorable Minister please after I finish please thank you. මට මේ පාර්ලිමේන්තුවේ මම ඉදිරි අනාගතයේත් ඒගොල්ලෝ මෙන්න පෙනී ඉන්නවා කියලා කියලා දෙනවා. එතකොට ඉදිරි අනාගතයේ හොරකම් කරපු මුදල් රට ඇතුළට ගේනකොට ගෝඨාභය රාජපක්ෂ තමයි හොරා කියලා. රාජපක්ෂ තමයි මේ හොරු කියලා සනාතනොත් ඇමතිවරයා රටේ පැත්තේ ඉන්නවද ගෝඨාභයගේ පැත්තේ ඉන්නවද මේ ප්‍රශ්නේ ලංකාවේ ජනතාව පිළිතුරක් දෙයි. මොකද මේක
ඔබතුමා තව ඇත විනාඩි දෙකක් කාලයක්.
Sorry.
විනාඩි දෙකයි.
හරි. ඒක නිසා there's a conflict of interest. Now මේ රට තුල මේ විදේශ සේවයේ ඉන්න සියලු දෙනාම this foreign ministry has been a foreign minister of foreign affairs has been a esteemed position in this country. People with credibility such as late Lakshman Kadiragama held this position. People who have had so much credibility internationally. Today, what has it come to? Today, we have a foreign minister who claims that his son was needed to write, help him write, prepare for a meeting in the US General Assembly. Diplomats around the world are very upset. රට වටේම ඉන්න ඩිප්ලොමැට්ස් ඇත්තමම එතුමා රට වටේම ඉන්න ඩිප්ලොමැට්ස් හරිම අප්‍රසාදයෙන් ඉන්නේ. ඒගොල්ලන් කියනවා මේ රටේ ඩිප්ලොමැටික් සර්විස් එක හැල්ලුවට ලක් කරලා බාල්දු කරලා. මොකද අවුරුදු 18ක ඇමතිතුමාගේ පුතා තමයි ස්පීච් එකක් කියන්න උදව් කරන්න කියලා. මොකද්ද මේ ඩිප්ලොමැට්ස් විතර අනිත් ඩිප්ලොමැට්ස්ට ඔක්කොම කම්මුලට ගැහුවා වගේ. ලැජ්ජයි. දැන් ඒ වගේම තමයි මේක තුළ දැන් කැනඩාවත් එක්ක අපි මේ පුංචි රටක් ඉන්දියාවයි කැනඩාවයි අතර තියෙන සම්බන්ධතාව වලට ගිහිල්ලා හොට දාන්න ගිහිල්ලා අද කැනඩාව සම්බන්ධ කැනඩාවත් එක්ක ලංකාවේ තියෙන සම්බන්ධතාව පළදුවර තත්ත්වයට ඇවිත් තියෙනවා. I would make a දැන් තග්ගාලා කියයි කැනඩාව මේ කොටි රාජ්‍ය රාසමානිකම් කැනඩාවට කතා කර කැනඩාවට නෙවෙයි මේවා ඉදිරි අනාගතයේ මේ වගේ ප්‍රතිවිපාක අපිට ලැබෙයි. මොනවාද ජනාධිපතිවරයා ගැන කිව්වේ? විදේශ සම්බන්ධතා රාශියක් තියෙනවා. ජනාධිපතිතුමා විදේශ සම්බන්ධතා රාශිය තියාගෙන මේ ආර්ථික අර්බුදය හරිගස්සයි කියලා ආද මොනවාදලා තියෙන්නේ? රටේ ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් තෙල් ගහ ගන්න ලංකාවට ගොඩ බානකොට එයාපෝට් එකේ ගිහිල්ලා හම්බෙලා ෆොටෝ එකක් අරන් දානවා. ආ රටේ සමුළු වලට රෝකේ වටේ ගිහිල්ලා අද කරන්නේ මොනවද? මං හිතන්නේ විදේශ අමාත්‍යංශයේ නිලධාරීනි ජනාධිපතිතුමයි ඇමතිවරුයි මං හිතන්නේ ෆොටෝ ඇල්බම් එකක් හදා ගන්නද දන්නේ නැහැ. ෆොටෝ ගහනවා දානවා. සමාජ මාධ්‍ය ට්විටර් ගිනුම බැලුවොත් එම අරයා හම්බුණා යත් එක ෆොටෝ එකක් මෙයා හම්බුණා මෙයත් එක ෆොටෝ එකක් මම ෆ්‍රේම් කරලා ඔෆිස් එකේ ගහගන්නයි තමන්ගේ පවුලේ ඉන්න ඉතුරු අනාගත පරම්පරාවට ඇල්බම් පෙරලන්න තමයි ඔය එකේ ප්‍රයෝජනය තියෙන්නේ.
ඔබතුමා කාලය
අවසන් කරනවා. දැන් COP28ට ගියානේ මේක විතරක් කියලා අවසන්. දැන් COP28ට ගියා. දැන් COP28ට යනකොට ලංකාව තුල තියෙන ක්ලයිමට් චේන්ජ් ගැන ලංකාව තුල තියෙන ඉෂුස් ගැන දැනගෙන යන්න බයි COP28ට. දැන් COP28 කියන්නේ ක්ලයිමට් ගැන. දැන් මේ බාන්න ලංකාවේ මට දැන් ඉරාන් ගරු වික්‍රමසිංහ රත්න ඇමතිතුමා දුන්නා රීජනල් ක්ලයිමට් චේන්ජ් සමිට් මේ ඩකාවල තියෙන කට්ටිය රෙඩි වෙලා යන්නේ COP28 සම්බන්ධව කොහොමද මුහුණ දෙන්නේ කියලා. ලංකාව තුල COP28ට ගිහිල්ලා අග්‍රීමන්ට් එකක් දෙන්න පානම තියෙන සෑන්ඩ් ඩියුන්ස් විනාශ වෙනවා. මේ වගේන බලන්න කවුරුත් නැයි. While the minister was in the cabinet, his fellow former colleague Nazir Ahmed brought in cabinet papers and decisions to destroy the country's ecological system as the environment minister. You have a collective responsibility on that. But without addressing that, you have gone to COP28 at what? As a tourist. We have heard experts. May we say in the experts la. May we
say.
Avasan karanawa garu emathuma. මේ විෂේ මන්ත්‍රීතුමා මේ විෂේ ඉන්න එක්ස්පර්ට්ස්ලා මේ වෙනකොට මේ Facebook කරා දාලා තියෙනවා. මම නම කියන්නේ නැහැ. අපිට එක්ස්පර්ට්ස්ට කතා කරන්න හම්බුනේ නැහැ. මොකද මේ ආපු කණ්ඩායමේ විශාලකම නිසා. එතකොට දැන් රට තුල සෑන්ඩ් ඩියුන්ස් වෙනවා. දැන් මං හිතන්නේ මේ වලවේගඟ වැටෙන මොයකට විනාශ වෙනවා. කළුතර තිබ්බ බීච් එක හැමම නැති වෙලා ගියා. දැන් මේ රට තුල ecological disaster එකක් තියාගෙන COP28 ගිල agreements ගහලා නැද්ද? මේක තමයි රටේ විදේශ අමාත්‍යංශය සහ මේ ප්‍රතිපත්ති වල තියෙන තත්ත්වේ කියන එක කියලා මේකට උත්තර දෙනකොට මං හිතන්නේ මෙහෙමයි. කරුණා කරලා මඩ ගහන්න එපා. කෙලින්ම කියනවා නම් මොනවද කියන්නේ? මං දකිනවා
ගරු මනුෂ්‍යත්ව
නැගිටලා ඉන්නවා. කෙලින්ම කියන්න
දෙන්නවද?
කොටියා කියලා කියයි. කියන්න ප්‍රශ්න නැහැ. කොටියා කියලා කිව්වද ගාන රටේ හොරගම් කරපු සල්ලි ගේන්න ඉසල්ලා.
හරි. ගරු මනුෂ්‍යනායකර අමතුමා.
ගරු මුලාසනාරුවේ മന്ത്രിතුමනි බොහොම ආසයි කොටියා කියලා කියව ගන්න. ඇයි ඒ කොටියා කියලා කියව ගන්න ආස? අර උතුරේ ඡන්ද ටිකට තමයි ඒ කොටියා කියව ගන්න ආස. එතකොට මේ ආසාව ඉෂ්ට කරන්න අපි සූදානම් නැහැ. අපි සූදානම් නැහැ මේගොල්ලන්ගේ මේ ඡන්ද අවශ්‍යතාවය වෙනුවෙන් වැඩ කරන්න. එකක් මතක තියාගන්න. විදේශ කටයුතු අමාත්‍යංශය, ඒ වගේම ජනාධිපතිතුමා මැදිහත් වෙලා රට එදා ඉඳලා අද වෙනකොට මුකුත්ම කරලා නැද්ද? එතකොට මේ ෆොටෝ ඇල්බම්ද ගහලා තියෙන්නේ? IMF එකේ ණය සහනය ලබා ගන්න පුළුවන්කම ලබා ගත්තේ? පැරිස් ක්ලබ් එකට හැමතැනටම ගිහිලා රීස්ට්‍රක්චරින් එක කරගන්න පුළුවන්කම ලැබුණේ? මේ සේරම දේවල් කරගන්න පුළුවන්කම ලැබුණේ ඉබේද? එහෙනම් එතකොට මේ නිලධාරී වැඩ කරලා නැද්ද? ඇමතුමා වැඩ කළා නැද්ද? එතකොට මේ සියලු දේවල් වැඩ කරද්දි කිසිම දෙයක් උනේ නැහැ වගේ කියන්නේ ඇයි දන්නවද? මේ දන්නේ මේ අය තමයි අරගලෙන් පස්සේ මේ රට නිශ්චිත තැනකට එනවට විරුද්ධව සුමන්දිරම් එක්ක එකතු වෙලා මෙයත් විපක්ෂ නායකත් එක්ක එකතු වෙලා බාර ගන්නේ නැති වෙන්න රට අවුල් කරන්න ඕකට තව තව කට්ටිය එකතු වුණා. එක එක ආගමික නායකයොත් තමත් තැන්වල ඉන්න ඔයි එක එක සංගම්වල නියෝජිතයොත් එකතු වෙලා මේ රට බංකොලොත් කරන්න සූදානම් වුණා. මේ රට කඩා කප්පල් කරන්න ඒ ප්ලෑන් එක හරි ගියේ නැහැ. ඒක අද වෙනස් තැනකට ඇවිල්ලා රට අද හරි තැනට ඇවිල්ලා තියෙනවා. යම් තැනකට ඔව් තව හැදෙන්න තියෙනවා. හැබැයි මෙතනට ඇවිල්ලා තියෙනකොට මේක බලාගෙන ඉන්න බැරි. මේක කඩා හිරවලා මේක බිඳලා නැවත වතාවක් මෙතන ගිනිපත්තු කරන්න මේ රට ආයි කඩා කප්පල් කරලා ත්‍රස්තවාදීන්ගේ අතර කියන්නේ මේ ඔය කියන ওই පහුගේ එල්ටිටි ත්‍රස්තවාදීන් නෙවෙයි. මේ කියන්නේ නැවත වතාවක් ওই කඩා කප්පල් පාර්ලිමේන්තු ගිනි තියන්න එන කට්ටියට වගේ අයට මේ බලය ගන්න උමනාවට මේ කියන කතා. එහෙම නැතුව මේ හරි මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවකදී කතා කරන්න ඕන දේවල්වත් එහෙම නැත්තම් මෙච්චර කල් කරලා තියෙන දේ ගැන කොයිකටත් කෙලෙහිගුණයක් තියෙනවනම් අද දවසේදී පාරේ තෙල් ටික ගහගෙන මෙතනට එනවනම් මිනිස්සු ටික උතුරෙත් නැගෙනහිරත් මුළු රටේම මිනිස්සු අද හුස්ම අරගෙන බෙහෙත් ටිකක් අරගෙන ජීවත් වෙනවනම් ඒක දකින්න තරම් පපුවක් නැත්තම් ඒක පේන තරම් සහකම්පනයක් නැත්තම් ඒ කුහකකම ඒ මේ පාර්ලිමේන්තුවේ පෙන්වන්න එපා කියලා මම සඳහන් කරනවා.
තාරක බාරසේ මහත්තයා
ඇත්ත වශයෙන්ම පුදුම වෙනවා අපේ රසමණිකාලම් මන්ත්‍රීතුමාගේ මෙම ඒ කතාව පිළිබඳව. දැන් මේ විවාදෙදීම අපි දැක්කම ස්ටෝලන් ඇසට්ස් ගැන කතා කරනවා. ඒකෝර මේ ස්ටෝලන් ඇසට්ස් දැන් යහපාලන ආණ්ඩුවත් අවුරුදු පහක් කරා නේද? ඒකෝර ඔබතුමාලා කට්ටිය දුබායි වලට ඇරියා නේද? ඒකෝර ඒ කාලේදී ස්ටෝලන් ඇසට්ස් රිකවර කරගන්න බැරි වුණාද? නෑ දැන් ඔබතුමාලා කතා කරනවානේ. දැන් ඒ වගේම SJB එකිනුත් කතා කරා. ඉතින් ඇයි දැන් මේක අපේ කොට දාන්නේ? ඉතින් හොරකම් දැන් මේ මැතිවරණයක් එනවා කියලා අපි දන්නවා එන අවුරුද්දේ. ඒ අහපව මේ ස්ටෝලන් ඇසස් ගැන කතා කරනවා. ඒකෝර අවුරුදු පහේ මොනවද ඒ කට්ටිය කරේ? හොරකම් කරලා තිනවා නම් ඒ අවුරුදු පහේ දේව අල්ල ගන්න එපාය. දැන් මේක විදේශ අමාත්‍යාංශය කොට දාන්නේ මොකටද?
මිලන ගරු චාමර සම්පත් මන්තුමා ඔබතුමාට විනාඩි 8ක ගලු අනුසබ්‍රිය මන්තුමා.
රාසමානික මාත්‍මයාගෙන් ඔයිට වඩා හොඳ කතාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඊට ඉස්සෙල්ලත් කියලා තියෙනවා ඔයිට වඩා වැඩි දෙයක් රට වෙනුවෙන් පෙනී ඉන්නකොට බලාපොරොත්තු වෙන්නට බෑ. මම එතුමාගේ හතුරංගයේ අංක 1. ඇයි ඒ? මම මේ රට වෙනුවෙන් සහ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී ඉන්න හින්දා I am very happy to hear that. දෙවෙනි එක මම තව එකක් කියන්නට ඕන. ඉතාමත්ම අපි පෞගිය මම කිව්වේ හැමෝම දන්නවා මම ලෝයර් කෙනෙක් කියලා. මම ලෝයර් කෙනෙක් කියනකොට මට එන ක්ලයන්ට්ලගේ මට ජාතිය ආගම පොලිටිකල් ඔපිනියන් එක වැඩක් නැහැ. මං පෙනී ඉන්නවා. හැබැයි මම මේක බාරගත්තට පස්සේ මගේ රස්සාව මං ජාති ආගම් කුලමල ભેද වලින් තොරව මට උපරිමයකට මම කරලා තියෙනවා. හෙට එකක් බොරුවක් කිව්වේ. මම ඊට ඉස්සෙල්ලත් කිව්වේ පාර්ලිමේන්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රට ආර්ථිකයේ මෙහෙවීම පිළිබඳව අපි සියලු දෙනාටම ගැටලු තියෙනවා. බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරලා මිලියන 22ක් මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය සැලසුවා. එතුමාගේ නඩුවලදී මම පෙනී හිටියා. ඊට පස්සේ මම මෙතනින් ඉවත් වුණොත් ඒකයි මම කිව්වේ හෙට ආවත් මම පෙනී ඉන්නවා. එමගේ රස්සාව මම කාගෙන් හරි පර්මිෂන් ගන්න ඕනද? මං කාටද පෙනී ඉන්න ඕනේ කියලා. රාසමානික මහත්තයාවත් සල්ලි දුන්නොත් මම පෙනී ඉන්නවා. ඒ මගේ රස්සාව. ඒ මම මේ ලෝය කෙනෙක් වුණාම. හැබැයි මම මෙතන ඉඳගෙන කාවෙන්නක් වෙනින් ඉන්නේ නැහැ. ස්ටෝලන් ඇසට් කියලා කොහමද මේ අපේ මේ ෆොරින් මිනිස්ට්‍රි එකේ ගිහිල්ලා පුළුවන් ද ඩිප්ලොමට්ස්ට ගිහිල්ලා මේ ෆිස්කල් වගේ ගිහිල්ලා ස්ටෝලන් ඇරෙත් අරගෙන ඉන්න. ඒකට ලෝ එක හදලා ඇටර්නි ජෙනරල් හරහා ඒ රටේ ඇටර්නි ජෙනරල්ට කතා කරලා නඩු දාලා ගෙන්න ගන්න ඕන. ඒක පුළුවන් ද මේ 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 ඩිප්ලොමට්ස්ට ගිහිල්ලා කාගේ හරි ගෙවල් තට්ටු කරලා ස්ටෝලන් ඇසට් උඩට ගෙන මොන දවද්ද?
මන්ත්‍රීතුමනි කතාවට බාධා කරන්න එපා. කතාවට බාධා කරන්න
එපා. සාරකමතුමා කියන්න කියන්න මොකද්ද?
ඔයා මේ ගරු විනාඩියක් ඉන්න මේ රටේ සාවර නියෝග ගරු කරන්න මගේ නම මං කතා කරන් පස්සේ පිළිතුරු කතාවේ ඇමතිවරයා මගේ නම සඳහන් කරා කලබල වෙන්න එපා. දැන් මේක ගැන මම වැඩිපුර කියන්න යන්නේ නැහැ ගරු මේ මුලසුනේ මන්ත්‍රීතුමනි මගේ නම සඳහන් කරා. දැන් මෙයා අලිසබ්‍රි ඇමතිතුමා කිව්වා මම එතුමාගේ
පළවෙනි විනාඩිය ඉවර කරන්න මතුමා.
එතුමාගේ ප්‍රධාන හතුර මම කියලා. මේ රට විනාශ කරපු බංග්ලෝත් කරපු රාජපක්ෂ තමයි රටේ හතුර. ඒගොල්ලන්ගේ හොඳම මිතුර මෙයා. ඒකයි මේ රටේ තියෙන හෙනේ.